සාල් දෙදහස් දහාට වසරේ දොළොස්වැනි මාසේ නවවෙනිදා භාවනා වැඩසටහන විදර්ශනාවකින් පමණක්මයි පින්නතුනේ අපිට ඒකාන්ත වශයෙන්ම මේ නිවන් මඟ තේරුම් ගන්න පහසුකම් ලැබෙන්නේ විදර්ශනාවකින්ම පමණයි. ස්වාමින් වහන්සේගේ සෑම දේශනයක්ම කියාදීමක් ඉගෙනවීමක් නොවේ, විදර්ශනාවට මඟ පෑදීමක්. ඒක හොඳින් මතක තියාගත්තාම ඔබට ලෙහෙසි කියාදීමක්, පැහැදිලි කිරීමක්, ඉගැන්වීමක්. එහෙම නෙමෙයි, ඔබට මඟ පෑදෙනවා විදර්ශනාව උදෙසා. විදර්ශනාවට මඟ පෑදීමක්. ඒකෙන් අදහස් වෙන්නේ ස්වාමින් වහන්සේගේ සෑම වචනයක් තුළම පින්නතුන්ට හිතන්නට යමක් තියෙනවා කියන කාරණය. සිතන්නට යමක් තියෙනවා කියන කාරණය. සම්බුද්ධ වචනේ තියෙන්නේ, ආර්ය ශ්‍රාවකයන්ගේ වචනවල තියෙන්නේ හැම විටම සිතන්න කාරණයක් තියෙන්නේ. ඒ තුලයි ජීවිත අවබෝධය ඇති වෙන්නේ. එහෙමනම් විමසුන් නොවනින් විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තව සද්ධර්මය ශ්‍රවණය කළ යුතුයි. හොඳයි, අපි විදර්ශනාවට කරුණු කීපයක් මුලින්ම ඇතුළත් කරගමු. ආලෝකයේද අන්ධකාරයේ අන්ධකාරයේද ඉක්මවා වැඩ සිටින රහතන් වහන්සේ ඔබ දකින්න. නොතේරෙනවා කියන තැනට එන්නේ නැතුව තේරුම් ගන්න උත්සාහ කරනවා කියන තැන ඉඳලා ඔබ තේරුම් ගන්න. ආලෝකයේද අන්ධකාරයේ ඉක්මවා වැඩ සිටින රහතන් වහන්සේ ඔබ දකින්න. ඔබ නැවත නැවත ස්වාමින් වහන්සේගෙන්ම උත්තර අපේක්ෂා නොකොට ඔබ තුලින් උත්තර මතු කරගන්න. ඔබට පෙනෙනවාද ආලෝකයත් අන්ධකාරයත් ඉක්මවා වැඩ සිටින රහතන් වහන්සේ? බොහෝ දෙනෙකුට තිබිය යුතුයි විදර්ශනා ඥානය උගතෙකු වීමේ ක්‍රමවේදය සහ දාර්ශනිකයෙකු වීමේ ක්‍රමවේද කියන්නේ දෙකක්. බොහෝ වෙලාවට දාර්ශනිකයෙකු උගතෙකු නොවේ, උගතෙකු දාර්ශනිකයෙකු නොවේ. උගතෙකු උකහා ගන්නෙකු බවට පත් වෙනවා. දාර්ශනිකයෙකු උකහා ගන්නෙකු නොවේ, විදර්ශනා කරන්නෙකු. එනිසා විදර්ශනා ධූරයේ යෙදෙන දාර්ශනිකයෙකු ඔබ දැන් විය යුතුයි. ධර්මයේ උගතෙකු නොවි ධර්මයේ දාර්ශනිකයෙකු විය යුතුයි. ඒ කාරණේ තුල මොනතරම් ගැඹුරක් අරුතක් අපට කියා දෙනවාද? සෑම කල්හිම අපි සෑම දිනකම දහවල් කාලය අත්වෙන්දා. ඉන්පසුව අන්ධකාරය හෙවත් රාත්‍රී කාලය අපි අත්වෙන්දා. රාත්‍රී කාලයත් දහවල් කාලයත් ජීවිතයේ සදාතනිකව ගෙවා දමන්නට තිබෙන කාල දෙකක් හැටියට අපේ ආත්මය තේරුම් ගත්තා. එතනින් එහා දෙයක් ලෝකේ තියනවා යැයි සිතන්නටවත් මිනිසා පෙළඹෙන්නේ නැති ලොවක මේ මුළු මහත් මිනිස් දේව බඹුන් ප්‍රජාව තුළ මහා අසිරියක්ව ලොවට පහළ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේ සිතවිලි පරාසය, සිතනා පරාසය, දකිනා පරාසය අභිබවා ගොස් එතනින් එහා යමක් ඇති වග ඇති තතු ඇති ආකාරයෙන්ම පැහැදිලි කළා. එහෙනම් ලෞතරා බුදුරජාණන් වහන්සේගේ දර්ශන වේදයට ඔබ පැමිණෙන්නට නම් ඔබ මේ කාරණේ විදර්ශනා කර දැනගත යුතුයි. ඔබට නොතේරෙන පරාසය තුළම ඔබගේ ඥාණය මෙහෙය විය යුතුයි. ඔබට නොතේරෙන පරාසය තුළම ඔබගේ ඥාණය ඔබ මෙහෙය විය යුතුයි. යමක් එකවරම තේරෙන්නේ නැති වුනහම ඒක අතහැර දාන එක තමයි මිනිස්යාගේ තියෙන දුර්වලකම. මේ ලෝකේ නවීන මේ තාක්ෂණික යුගයේ හැම දෙයක්ම නිර්මාණය වුණේ නොතේරෙන දේවල්ම සොයපු නිසා. ඒකේ ප්‍රතිඵලයක්. ඒන වගේම තමයි නිර්වාණ ධර්මයේ තුලත් මේ චිත්ත ධර්ම තුලත් නොතේරෙන පරාසයක් කරා මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ගමන් කළා. අන්න එවිටයි මේ ලෝකෝත්තර විශේෂ සියලු දුක් ගැහැට නිවාලන බව ගමනට විසඳුම සපයන ඒ ලෝකෝත්තර අමා මහ නිර්වාණ ධාතුව මතුනේ සොයාගත්තේ මිනිස් චින්තනයේ අභිභව ඇස ඉක්මවා කන ඉක්මවා නාසය දිව ශරීරය මන ඉක්මවා ගමන් කිරීම නිසාමයි සිතන්නට පුරුදු කරපු නිසාමයි. එවනම් ඔබත් ඒ පරාසය කරා ඔබේ ඥානය ඔබ මෙහෙයවිය යුතුයි. ඔබගේ සංඥාවෙන් දහවල අත්හරින්න. ඔබගේ සංඥාවෙන් රාත්‍රී කාලයේද අත්හරින්න. ඒ දෙකෙන්ම තොර වූ ලෝකයේ ස්වභාවය සොයා යන්න. එකාතකෙන් විදර්ශනාවට මඟ පෑදීමක්, තවත් අතකින් මේ වගේ දේවල් වලට කියනවා දහම් ගැටපද කියලා. මේ ගැටේ තමන් ලිහා ගන්න ඕන. ගැටේ ලිහා ගන්න තරමට ඔබේ ප්‍රඥාව, වීරිය, සතිය වැඩෙනවා. අමාරුයි, ඔළුවට බරයි, වෙහෙසයි, ලොකු ගල් මුගුරු උස්සවන්න දුන්නා වගේ, ලොකු බරපතල වැඩ දුන්නා වගේ. මනුස්ස ජීවිතයකට තියෙන ප්‍රශ්න සියල්ල පවතින්නේ මේ පැය 24ක් තුල පවතින කාලය තුල පැය 12ක දහවල් කාලයත් පැය 12ක රාත්‍රී කාලයත් තුල තමයි මිනිස්සෙකුට පවතින සියලුම ප්‍රශ්න පවතින්නේ. මොහොතක් බලන්න එතනින් එහා ඔබට ප්‍රශ්නයක් තිබුණද කියලා. එතනින් එහා කිසිම ප්‍රශ්නයක් ඔබට නැහැ. තව ප්‍රශ්න උපදිනවා නම් උපදින්නෙත් ওই පැය 24 ඇතුළත. එවනම් පින්නතුනි සියලු ප්‍රශ්න වලින් සියලු දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වූ තැනක්මයි මේ රාත්‍රිය හා දහවල අභිභවාගිය තැන. අපි අලුත් අලුත් ධර්ම කරුණු දැනගන්න නෙමෙයි උත්සාහ කරන්න ඕන, අපි දන්න ධර්ම කරුණු ටික ප්‍රායෝගික කරන්න. ඒකයි බුදුවරුන්ගේ අනුශාසනය. අනර්ථපද දහසක් තේරුම් ගන්නවට වඩා අර්ථපද එකක් තේරුම් ගත්ත කෙනා බුදුරජාණන් වහන්සේ අගය කරනවා. එනිසා අනර්ථපද ගොඩ ගොඩ ගහනවා නෙමෙයි හොඳ, මේ දන්න දන්න බණපද වලින් ගැඹුරු අර්ථ විදර්ශනා කොට ප්‍රත්‍යක්ෂ කර ගැනීම. එනිසා ඒකට මහන්සි වෙන්න ධර්මයෙන් කරන්න පුළුවන් කොටස උන්වහන්සේලා අපිට කරලා දෙනවනේ. ඒ නිසා අපෙන් විය යුතු කොටස විදර්ශනාව අප්‍රමාදීව සිද්ධ කරන්න. ඔබට ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් ඔබ අනිවාර්යයෙන්ම මේ රාත්‍රියේ දහවල ඉක්මවා යා යුතුයි. ඒදී තමයි ඔබට ලෝක නිරෝධය මුණගැසෙන්නේ. ඒදී තමයි ඔබට අකාලික බව හෙවත් 24 පැයෙන් එහා ඔරලෝසු නැති ලෝකය මුණගැසෙන්නේ. කාලමාපකය නැති ලෝකය මුණගැසෙන්නේ, අකාලික ලෝකය මුණගැසෙන්නේ මේ රාත්‍රියත් මේ දහවලත් ඉක්ම වූහොත් පමණයි. ඒ නිසා රාත්‍රියේද දහවලද ඉන්ද්‍රියන්ද ඉක්මවා වාසය කිරීම ඔබ සොයාගත යුතුයි. ඔබ ඒ පිළිබඳව නොදන්න කමෙන් සිටින් නැති නමුත් දැන් නිවන තියෙන ප්‍රදේශය ඔබට ධර්මය තුළින් පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් ඒ කරා ඔබ ඔබේ ආධ්‍යාත්මය තුළින් ඔබ සොයා යා යුතුයි. විදර්ශනා මගින් ඔබගේ සිත බැහැර වුණා නම් ඔබ නැවතත් අර කර්මස්ථානය මතක් කරගන්න ඕන. මොකද තමන්ට ලැබුණු කර්මස්ථානය අය දහවල ඉක්මවා දැකීම. අන්ධකාරය හා ආලෝකය ඉක්මවා දැකීම. ඔබ මීට කලින් ජීවිතයේ කිසි දිනක අසා නැති වචනයක් වෙන්නත් පුළුවන්. බොහෝ වෙලාවට එහෙම දෙයක් ලෝකෙ නැහැ කියලා සිතන්නත් පුළුවන්. එහෙම දෙයක් ලෝකෙ තියෙන බව ප්‍රත්‍යක්ෂ කර උතුමෝ ලොවට දේශනා කළේ. මේක තේරුම් ගැනීම සඳහා අපි භාවිතා කළ යුතු ඉන්ද්‍රිය කවරක්ද ඔබ තෝරගන්න ඕන. ඇසට නම් පුළුවන් ආලෝකය සහ අන්ධකාරය ග්‍රහණය කර ගැනීමට පමණක් නේද? එහෙමනම් චක්කු විඥාණයටවත් ඇස කියන ඉන්ද්‍රියටවත් මේ අවස්ථාව දකින්න බෑ. කොහොමත් අපි ආලෝකය සහ අන්ධකාරය කියන එක ශාරීරික ස්පර්ශයක් නෙමේ අපිට තියෙන්නේ. ඕ චක්ෂුෂ ආයතනයෙන් කරනු ලබන රූප ස්පර්ශයක් හැටියට ඇසට ගෝචර වන්නා වූ දෙයක්. ඒ වගේම ආලෝකය සහ අන්ධකාරය කියන්නේ දිවට ස්පර්ශ වෙන රසයක් වශයෙන් දැනෙන එකක් නෙමෙයි නේද? ආලෝකයේ රසයකුත් නැහැ, අන්ධකාරයේ රසයකුත් නැහැ. ඒවිට කනටත් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආලෝකයේ හඬ කියලා එකක් නැහැ, ආලෝකයේ අඳුරේ හඬ කියලා එකකුත් නැහැ. ඇඟේ වැදිලා අඳුර ගන්නත් බැහැ ස්පර්ශ වශයෙන්. ආලෝකය ඇඟේ වදින්නෙත් නැහැ. ඕ අන්ධකාරය ඇඟේ වදින්නෙත් නෑ. එහෙමනම් අපිට මේක ගන්න පුළුවන් එකම ඉන්ද්‍රිය හැටියට තියෙන්නේ චක්ෂුෂය. ඒ චක්කු ඉන්ද්‍රියෙන් තමයි මේක දකින්න පුළුවන්කම තියෙන්නේ, ආලෝකය සහ අන්ධකාරය. නමුත් දැන් මේ ආලෝකය සහ අන්ධකාරය ගැන නෙමෙයි කතා කරන්නේ. එයින් ඔබ්බේ පවතිනා වූ විශ්මිත ප්‍රාතිහාරාත්මක ධර්මය පිළිබඳව. ආන්න එයයි පින්නතුනේ මේ ගෞතම ශාසනයේ ප්‍රතිඵලාව ලබන උතුමෝ දැක දකින්නේ. ඔබට ඒ විෂය නැත්නම් ඔබ විෂය කර ගැනීමට අනන්ත අප්‍රමාණ වෙහෙස වෙන්න. එවිට සොයන්නාට ලැබේ, තට්ටු කරන්නාට දොර ඇරේ කියනවා වගේ ඔබත් ඒ කාරණයට තට්ටු කරලා බලනවනම්, සොයලා බලනවනම් ඔබටත් ඒ අවබෝධයේ පහළ වෙයි. අවබෝධයේ පහළ වෙන තුරු නිගමනය කරන්න අපහසු වෙයි. අප්‍රමාදීව ඒක ස්වාමීන් වහන්සේගේ මුවෙන් නොවේයි, මම මගේ හිත පතුලෙන් ඒකට මං උත්තරයක් සොයා ගන්නවා කියලා මහන්සි වෙන්න. විදර්ශනාව අතිශයින්ම බලවත් කරන්න ඕන. විදර්ශනාව අතිශයින්ම බලවත් කළොත් ඔබගේ හිස වැඩ කරන බව, මොළෙහි වැඩ කරන බව ඔබට තේරෙනවා. එවගේම විදර්ශනාව අධිකසේ බලවත් කරාම ඔබට යම් ප්‍රමාණයක හිසෙහි අවදියක් සිද්ධ වෙනවා හැටිත් ඔබට තේරෙන්න පටන් ගන්නවා. ඒ අවදියේ උච්ච අවස්ථාන් වලට යනකොට හිසේ වේදනාවක් වද හට ගන්නට පුළුවන්. ඇවිදින්නාට දෙපා වෙහෙස වාගේම විදර්ශනා කරන්නාට යම් මොළේ වෙහෙසක් සිද්ධ වෙනවා. ඒ වෙහෙසේ උපරිමේදී සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේට දැනෙන ඔළුව පැලෙයි කියලා හිතුණා. උන්වහන්සේ තීරණය කරන ඔළුව හත්කඩකට පැලුණත් මම මේක තේරුම් ගන්නවා මිස අත්හරින්නේ නැහැ කියලා. මරණය අභිභවා යන වීරයක් ඇති මිනිසෙක්ම මේ ලෝකෝත්තර බවට පාතබනවා. ඉතාම වටිනා ධෛර්ය සම්පන්න වචනයක්, වීරිය උපදවන වචනයක්. මරණය අභිභවා යන මිනිසාම ලෝකෝත්තර භූමියට පායතබනවා. එවැනි වීරයක්, එවැනි සතියක්, එවැනි ප්‍රඥාවක්, එවැනි ශ්‍රද්ධාවක් ධර්මය කරා තිබිය යුතුයි. ඔබ නිවැරදි කෙනෙක් නම් ඔබ ඔය සොයා යන ගමනේදී කවුරු හරි ඇවිල්ලා කිව්වොත් නෑ නෑ මං වාට ඔය පිළිතුර කියලා දෙන්නම් කියලා, ඔබ සැබෑ දාර්ශනිකයෙක් නම්, සැබෑ වීරයවන්තයෙක් නම් ඔබ කියන්න ඕන නෑ නෑ ඒක මමම හොයා ගන්නවා. ඇයි? ඔබම සොයාගත්තාම ඒකේ තියෙන අභිමානය ඔබටමයි. ඔබම ඒ ප්‍රත්‍යක්ෂ කටයුතු දෙයක් වන නිසා මේක තව කෙනෙකුට කියා දීමට හෝ දැන ගැනීමට උත්සාහ නොකළ යුතුයි. මග කියන්නෝ පමණයි බුදුවරු, මග කියන්නෝ පමණයි ඔබ මග යා යුතුයි. ඔබේ ගමනාන්තය පිහිටා තිබෙන්නේ ආලෝකය සහ අන්ධකාරය නැති තැනක. බලන්න විදර්ශනා කරලා ඒ ස්වභාවය. ඔබට කලින් පුළුවන් යම්කිසි නිර්ණයකට, තීරණයකට එන්න ඒ අවස්ථාව තුළ ඇත්තටම ඔබට යම් විමුක්තියක්, සහනයක් හටගනීද නැද්ද කියලා. ඒක තමයි අපි පැහැදිලි කරලා දුන්නේ. ඔබේ සියලු ප්‍රශ්න හටගත්තේ පැය 24ක් ඇතුළත කාලය තුළයි. අන්ධකාරය සහ ආලෝකය තුලයි ඔබ සියලු ප්‍රශ්න විඳ විඳෙව්වේ. ලෝකෝත්තරත්වය යනු ආලෝකය සහ අන්ධකාරය අභිභවා සිටීමයි. ඔබට තේරෙනවා ඇති ලෞතර බුදුහාමුදුරන්ගේ ධර්මය ශ්‍රී සද්ධර්මයේ මොනතරම් ගම්භීර ස්වરૂපයකින් පවතිනවාද. සිත ගවේෂණයෙන් බැහැර වුණොත් නැවතත් කර්මස්ථානයේ මතක්කට සිහි හෙළවාගෙන නැවතත් ධර්ම පරේක්ෂණය ඔබ ගොඩ නැගිය යුතුයි. ඒ පරේක්ෂණය කරද්දී ඔබ නොදන්නව වුණාට නිර්වාණගාමි ප්‍රතිපදාව වැඩෙන කර්මස්ථානය ඔබ ඒක දන්නේ නැහැ. ඒක දන්නේ දේශන ස්වාමීන් වහන්සේ බුදුවරු ඒක දකින්නේ අවබෝධ කළ උත්තමය දකිනෝ එකින් එයා තුළ වැඩෙන්නේ කුමන කුසලයක්ද කියලා. එබැවින් ඔබ අප්‍රමාදීව විදර්ශනාවේ යෙදෙන්න. කර්මස්ථානයෙන් බැහැරව සිත පවත්වන්නේ නැතුව කර්මස්ථානය තුළම සිත පවත්වා ගැනීමට සිහිය පිහිටවා ගන්න. ඔබට තිබෙන්නේ ආලෝකය ගවේෂණය කිරීමටවත් අන්ධකාරය ගවේෂණය කිරීමටවත් නොවේ. ඔබ ඒ දෙකම හොඳින් භුක්ති විඳ ඇති බැවින් ඔබ ගවේෂණය කළ යුත්තේ ඒ දෙකින් එහා පවතින සැබෑ තත්ත්වයයි.
හොඳයි සාදු කඳු නගින්න බැරි අය මොකටද සිරිපාදේ ඉන්නේ නේද කඳු නගින්න බැරි අය මොකටද සිරිපාදේ ඉන්නේ සිතන්න මෙනෙහි කරන්න විදර්ශනා කරන්න බැරි අය මොකටද නිවන් දකින්න ඉන්නේ සිතන්න බැරි කෙනෙක් ඇයි දාර්ශනිකයෙකු වෙන්න හදන්නේ ඔබේ සිතීම ඔබට කවදා හෝ තිත්ත වෙන තුරුම ඔබ සිටිය යුතුයි.
වෙන ක්‍රමවේදයක් නැහැ.
මිනිස්සුන්ගේ ගොංකම් යනකම් මිනිස්සුන්ට ගොංකම්ම කරන්න දෙනවා.
ඔය අවුරුදු උත්සවවල අං අදිනවා කියලා සෙල්ලමක් තියෙනවා. එම් සෙල්ලමක් තියෙනවා නේද අං අදිනවා කියලා. මොකද්ද ඒක කරන්නේ? විශාල ගහක ලණුවක් ගැට ගහලා අදිනවා. එක ගහයි කිලිලා යනකන් නැත්තම් ලනුව කඩලා යනකන් ඒ මිනිස්සු අදිනවා. ඒකට කියන්නේ මිනිස්සුන්ගේ අං අදිනවා. ඒ කියන්නේ හරක් අං දිනවනේ. මේ අං ඉගිලෙනකන් මිනිස්සු මේ අං අදින්න ඕන. ඊට පස්සේ තමයි අං නැති වෙලා යන්නේ. ඒ වගේම තමයි මේ පතින් ගෙනල්ලා තියෙන ගොංගන් ටික යන ගම්ම මඩවන්න ඕන, මැඩවෙන්න ඕන. එහෙම මඩවන්නේ නැතුව මැඩවෙන්නේ නැතුව ওই ගොංගන් යන්නේ නැහැ. ටෙම්පරාදු වෙන්නම ඕන. රෙදි අපුල්ලන්නේ නැතුව කුණු යන්නේ නැහනේ. ඔබත් මේ විදර්ශනාව තුළ හැලහැප්පීමකට ලක් වෙන්නේ නැතුව ඔබෙත් මනසේ තියෙන කුණු යන්නේ නැම තමයි. දැන් වොෂින් මැෂින් එකට රෙදි දැම්මහම රෙදි ඔහේ වතුරේ පාවෙවි තිබ්බනම් රෙදි වල සේදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක කලම්බනවනේ නේද? කරකවනවා. නිකම්ම කරකවන්නේ නැහැ. සේදුම් කුඩුත් සහිතව කරකවනවා. නිකම්ම හිතනව නෙමෙයි, මොනවා හරි ඔහේ හිත හිතා හිටියයි කියලා නිවන් දකින්නේ නැහැ. සද්ධර්මයේ නැමැති සේදුම් කුඩුත් යොදාගෙන කරකවනවා. එවිට ඔබේ එක්කුණු තියෙන තැන් පවිත්‍ර වෙලා පිරිසිදු වෙලා යනවා. ඒ නිසා ඔබත් ඔබේ ආධ්‍යාත්මය අර වොෂින් මැෂින් එකක් වගේ කරකවල පෙරලලා ඔබේ කුණු තියෙන තැන් ඔබ සෝදා ගන්න ඕන, පවිත්‍ර කර ගන්න ඕන. ඊට පස්සේ තමයි ඇස පිරිසුදු වෙලා, ඥානය පිරිසුදු වෙලා, සිත පිරිසුදු වෙලා මේ ලෝකේ දකින්න පුළුවන්කම ලැබෙන්නේ. උපාදානයෙන් තොරව, අල්ලා ගැනීමෙන් තොරව, මම මගේ කියන සංකල්පයෙන්, හැඟීමෙන්, වේදනාවෙන් තොරව ලෝකේ දකින්න ඉගෙන ගන්න. එදාට ආන්න එදාට කියනවා අපි යාට ස්වකීය ආත්මය යැයි දෘෂ්ටියක් නොමැතිව වාසය කරන බැවින් සක් කාය දිට්ඨිය දුරු කළ කෙනෙක්. එදා ඉඳලා එයාගේ ප්‍රශ්නත් මම මගේ ආත්මය නෙමෙයි, එයාගේ පිළිතුරුත් මම මගේ ආත්මය නෙමෙයි, හිතල නෙමෙයි, අවබෝධය තුළින් ආත්මීය පරිවර්තනය තුළින් පැමිණුණු අවස්ථාවක් වන බැවින් එය වෙනස් වන්නේ නැත. අපි සාමාන්‍ය හිතමිත්‍රකමක්, ලෙංගතුකමක් ඇති කරගත්තාම අපි දන්න අඳුනන යාළුවෙක් එක්ක හරි බලන්න නිකම් වෙන් වෙන්න මොනතරම් අමාරුද කියලා. ගැලවෙන්න කොච්චර අමාරුද කියලා බලන්න. හරි අමාරුයි. එහෙමනම් මේ ජීවිතේ මෞකුසේ ඉඳලම බැඳිච්ච බැඳීම මේ ශරීරෙත් එක්ක ඉන්ද්‍රියන් එක්ක ඇති කරගත්ත යාළුකම ගලව ගන්න ලේසි නෑ. මේ ලෝකේ තියෙන තදම බන්ධනය සුඛී ආත්මයයි ගත්ත බන්ධනයමයි. හැරිලා බලන්න ඒ බන්ධනේ කිසිම විද්‍යාත්මක යථාර්ථයක් නැහැ. දුක්ඛේ අඥානකම නිසාම, දුක්ඛ සමුදයේ අඥානකම නිසාම, දුක්ඛ නිරෝධේ අඥානකම නිසාම, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය කියන අඥානකම නිසාම බැඳී සිටීම. දැන් පළඟැටියා ලාම්පුව හැපෙන්නේ දුක්ඛේ අඥානකම නිසා. එයා දකින්න නම් මට මේක දුක් පැමිණෙන දෙයක් කියලා එයා ඒක හැපෙන්නේ නැහැ නේද? දුක්ඛ සමුදය අඥානකම නිසා ඒ දුක් හටගන්න ක්‍රමය මේකයි කියලා දන්නේ නැහැ. එයා දුකෙන් නිරෝධ වෙන්න දන්නේ නැහැ, නිරෝධ ගාමිනී ප්‍රතිපදාය දන්නේ. එහෙමනම් මේ සත්වයා හැම මොහොතකම මේ මමත්වය තුල හැපෙන්නේ ඇලෙන්නේ පළගැටියෙක් වගේ දුක්ඛේ අඥානකම නිසා. ඔහු ඒ තුල මමත්වය නිසා මිනිස්සේ සැපද විඳින්නේ දුක්ද විඳින්නේ කියලා කියන්න. දුක් විඳින්නේ නැති කරදර ඔළුවේ දාගන්නේ, නැති කරදර ඇදගෙන යන්නේ. නමුත් අත්හරින්නත් කැමති නෑ. ඇයි ඒ? පරතෙර දන්නේ නෑ. මේ දවස්වල අපූරු වීඩියෝ දර්ශනයක් කොයි හරි මම දැක්කා. චීනයේ අවන්හලක ඉස්සන් පැහෙමින් සිටපු චාච්චියකින් එක හිස්සෙක් හොඳට මේ තෙල්ලේව මේව දාලා, මේ මිරිස්සේව මේව දාලා බදින මේ ඉස්ස මේවකින් එක ඉස්සෙක් නැගිටලා ඌ චාච්චියෙන් එළියට පැනලා එක අණ්ඩක් ගලවල දාලා චාච්චෙන් එළියට පැනලා බඩබඩ ගාලා යනවා. ඒක ලෝකේ පුදුම වார்த்தාවක් හැටියට පෙන්වලා දෙනවා. මේ සතා නිකන් යන්නේ අර පැහිලා පිච්චිච්ච එක අණ්ඩක් තියෙනවා. ඌ ඒ අණ්ඩ චාච්චියටම ගලවලා දානවා. ගලවලා දාලා ඌ අනිත් ටිකත් අරගෙන පයින්නවා. අන්න පිනතුනේ මනුස්ස ලෝකේ රහත් වෙන මිනිස්සෙක් වගේ මිනිස්සෙක්. මේ සමස්ත පුදුන් සමාජයේ චාච්චියේ පැහෙද්දී එක කකුලෙක එක ඉස්සෙක් කල්පනා කරා මම මේ මේ ගමනට වඩා මේට වඩා වෙනස් වැඩක් මං කරන්න ඕන. ඔබට ලෝකෙත් එක්ක ලෝකෙ මිනිස්සුත් එක්ක තරඟයක් නැතුව ඇති. ප්‍රඥාවක් තියෙනවා නම් අපිටත් පොඩි කාලේ එහෙම තිබුණා. අනෙකත් එක්ක, අරයත් එක්ක, මෙයත් එක්ක, සමාජෙත් එක්ක, සමාජ තලයක් එක්ක යම්කිසි අභියෝගයක් තියෙනවා යහවල් සිහිනවලට ගිහාම හරියේ කියලා. පස්සේ තේරුණා මේ ලෝකෙ කිසිම තැනක අභියෝගයක් නැහැ. එහෙම ලෝකෙ දිනන්න තරම් දෙයක් නැහැ. රජකමවත් අපිට ශ්‍රේෂ්ඨ නැහැ. අගමැතිකම් අපිට ශ්‍රේෂ්ඨ නෑ. ජනාධිපතිකම් අපිට ශ්‍රේෂ්ඨ දෙයක් නෙමෙයි ඒක. අහවල් නිලේ, අහවල් අධ්‍යක්ෂකකම අපිට ලොකු එකක් නෙමෙයි. අපිට ලෝකේ අභියෝග නෑ. ඇයි හේතුව අපි ලෝකයේ අත්හරින අය. ඇයි මේ ලෝකයේ අත්හරින්න කියලා කියන්නේ? මේ ලෝකයේ දුකම පදනම් කරගෙන දුකම මුල් කොටගෙන දුකම හාත්පස පවතින තැනක් වන නිසා අර හැලිය රත් වෙන තෙක් කකුලුව දිය කෙලියේ කිව්වා වගේ මේ මුළු මහත් ලෝකයේම හාත්පස මිනිසාට ජාති ජරා ව්‍යාධි මරණ වලින් ගිනි ඇවිලිමින් රත් කරන ස්වභාවයකින් යුක්තද නැද්ද? යුක්තයි. අටලෝ දහමෙන් කම්පණය වෙමින් පවතින ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා මේ ලෝකයේ කිසි දෙයක් ආධ්‍යාත්මිකව අල්ලගන්න ඕනත් නැහැ, අතාරින්න ඕනත් නැහැ. ඇයි? ඒක තමයි සැබෑ අතහැරීම. දැන් ඒක ගැනත් විදර්ශනා කරලා තේරුම් ගන්න දෙයක් තියෙනවා. අල්ලගන්න ඕනත් නැහැ, අතාරින්න ඕනත් නැහැ. ඒකයි ආර්ය ප්‍රතිපදාවේ අපූර්ව අතහැරීමේ ක්‍රමවේදය. අල්ලගන්නෙත් නැහැ, ඒකත් අතාරිනවා. අතාරින්නෙත් නැහැ, ඒකත් අතාරිනවා. එතකොට ඔබට සිද්ධ වෙන්නේ මොකද්ද? අන්න සංඥා නිරෝධය. හැබැයි අතාරින්න ඕන කියන දැන හිටියොත් සංඥාවක් අල්ලගන්නවා. අතාරින තැනයි කියලා හිටියොත් එහෙම ඔබ සංඥාවක් අල්ලගන්නවා. මේක අවබෝධයෙන් දැසන ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් දැනගන්න ඇරෙන්න මේක වෙන ලෝකෙ කිසිම පොතකින් පතකින් කොහොමකත් තැනකින් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ කියන්නේ මේ ලෝකේ ඉන්න අර මහා පඬිවරු උගත්තු දාර්ශනිකයන්ට වඩා මේ ධර්මයේ දැකපු කෙනා උසස්ද? ඔව්. ඒ ඇත්තන්ට විෂය නොවන, ඒ ඇත්තන්ට ගෝචර නොවන ඉතාම ශ්‍රේෂ්ඨ දේවල් ධර්මය අවබෝධ කරපු කෙනාට පේනවා. කන්දක් ගැන ඉගෙන ගත්ත කෙනාට වඩා කන්දට නැගපු මනුස්සයට කන්ද ගැන හොඳට තේරෙනවා. දුරින් ඉඳගෙන රටක් ගැන ඉගෙන ගත්ත මනුස්සයට වඩා ඒ රටේ ජීවත් වෙන මනුස්සයට ඒ රට ගැන හොඳ අවබෝධයක් තියෙනවා. බණ ටික හොඳට ලස්සනට අතහරිනවා. යම් යම් දෘෂ්ටිකාරක දේවල් දැන් අල්ලගෙන තියාගෙන ඒක හංගගෙන නිවන් දකින්න හදනවා. මං කියනවා ඔයගොල්ලන්ට ලබන සැරේ කිසිම මිනිහෙකුට ඡන්දෙ දෙන්න එපා කියලා. දැන් ඔබේ හිත මොකද කියන්නේ කියලා බලන්න. එකගද? එකග නැහැ. එකඟයි. ඇත්තටමද? එකඟ නැති අය කී දෙනෙක් ඉන්නවද? අත උස්සන්න බලන්න. එකඟ නැති අය? එකඟ නැහැ. ඡන්ද දෙනවා? දෙනවද? දැන් ඔය කෙනෙක් කිව්වට ඇතුලේ මහ පුදුම බන්ධනයක් තියෙන, දෘෂ්ටි බන්ධනය. දැන් මේ ඒක ඇත්ත වශයෙන්ම අපි අර මේ නවීන මේ යෝන් પરම්පරාවට ඕක නැහැ. මං හිතන්නේ 80 ගණන් වලින් පල්ලෙහා ඉපදිච්ච අයට මේ සමාජ දෝලනයන් දේවලුත් එක්ක ලෝකේ යාත්‍යන්තර අවබෝධය තියෙන. ඒ කියන්නේ Facebook, YouTube පාවිච්චි කරන අය මට්ටමට ආවට පස්සේ ඔය දේශපාලන ආතතිය ආසත්ත බව නැහැ. මොකද ඔවුන් ලෝක දේශපාලනයේ ඉඳලම යම්කිසි අවබෝධයක ඉන්න නිසා ඔවුන්ට යම්කිසි විචාරශීලී බුද්ධියක් තියෙනවා. ඉන් එහා හිටපු ඒවා පාවිච්චි කරන්නේ නැති ආත්තල මුත්තල සෙට් එක ඉන්නව නේද? ඒ සෙට් එක යොම තමයි. මොකද ඔවුන් පොඩි කාලේ දැක්කේ ඒක, ඒකම තමයි ඔළුවේ තියෙන්නේ. ඒ වැදිච්ච පාට, ඒ පාටමයි හැමදාම තාප්පි ගන්නේ, ඒ පාටමයි. වෙන පාටක් ගන්නෑ. දැන් මං කිව්වේ දෙන්න එපා කියලා, හරි දෙන්න කියලා, හරි නෙමෙයි ඒක දෙන්න නොඇලීමේ. රටට ආදරේ, බුද්ධාගමට ආදරේ, මිනිස්සුෙකුට මේ රට ජාතිය ආරක්ෂා කරන, මේ සිංහල ජාතිය විනාශ කරනවානේ, මේ මිනිස්සු පත් කරන, ඔය මිනිස්සුම විනාශ කරනවා. දරුවෝ ටික හදනක විනාශ කරනවා, ඉන්න ගෑනු ටික පටවලා ජාතිය විනාශ කරනවා, පිට රටවල වල බුද්ධාගම විනාශ කරනවා. අඩුම තරමේ මේ ඊළඟ කතාවේ එහෙම දෙනවා නම් දෙන්න ළමයෙක් ඉන්න මිනිහෙකුට. ළමෙක් නැති කනවැද්දුන්ගේ උන්ට දෙන්න එපා. ඒ මොකද දන්නවද? උන්ට මේ රට ගැන හැඟීමක් ඇති වෙන්නේ නැහැ, ෆීල් එකක් ඇති වෙන්නේ නැහැ, උම්මලාම ඉවරයි කියලා තමයි හැඟීම තියෙන්නේ. ඒ නිසා හොඳට බලන්න ඕන, සාසන ලැබියාවකුත් තියෙන, ජාතික ආලයකුත්, රටට මහ පොළොවට ආලයකුත් ආදරයකුත් තියෙන, මේ පිට රටවල් වලින් ඇවිල්ලා දේශනා පවත්වන මීහරක්ගේ කතන්දර වලට දෙන්න එපා. එතකොට එහෙමවත් හැඟීමක් Taman තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ මේකෙනුත් මේ පැහැදිලි කරලා දෙන්නේ මේ පුජ්‍යලයක් හොයාගන්න කියන එක නෙමෙයි, සත්‍ය සහ හරි දේ හොයාගන්න කියන එක. මම කියන්නේ අහවල් පුජ්‍යලය කියලා, මේවල් පුජ්‍යලය කියලා. ඒ කාලෙට Tamanට තියෙන්න ඕන නෝනක් මේ කාලේ සුදුස්ස මෙන්න මෙයා කියලා තේරුම් ගන්න. මේ මිනිහා තමයි අපේ බුද්ධාගම, අපේ රට ආරක්ෂා කරන්නේ, අනිත් එවුන් මේ රට අවුල් කරන්නේ උන් කියලා තේරුම් ගන්න ඕන. ප්‍රායෝගිකව සහ ඉතිහාසයේ පැවැත්ම සහ පරම්පරාවක හා ඥාන සහ ලේ ස්වභාවයන් සහ නම් වෙනස් කරගත්ත මිනිස්සු සහ නම් පටලවාගත්ත මිනිස්සු තියෙනවා. ඒ වගේම විකෘති ආශාවන් සහ ආසත්ත භාවයන් තියෙන මිනිස්සුන්ට දෙන්න එපා. ඒ කියන්නේ සමලිංගික කාර්යය වගේ මිනිස්සුන්ට දෙන්න එපා. ඒකද විකෘති ආශාවල්නේ. මොලේ සෞත් වෙච්ච මිනිස්සුන්ට පුළුවන් රටක් කරන්න, දෙන්න එපා කවදා. තේරුණානේ? ඒ නිසා මිනිස්සුන්ගේ සිත් සතන් බැලීමේ හැකියාවක් තියෙන්න ඕන, විනිවිද භාවයක් තියෙනවා. එහෙමවත් නැත්තම් ධර්මයක් තෝරගන්නේ කොහොමද? ඉතින් අර එහෙම තමයි උප්පත්තියෙන් ලැබුණු ආගමට අනුව හිතනවා, උප්පත්තියෙන් ලැබුණු ජාතියට අනුව හිතනවා, උප්පත්තියෙන් ලැබුණු පක්ෂයට අනුව හිතනවා. මෙහෙම වුණාම කොහොමද උග්ගටි දච්ච මිනිස්සෙක් වෙන්නේ? ඒගොල්ලන්ට කියන්නේ පද පරම පරම්පරාවෙන් ආවා, ඒ ආගමික ස්වරූපයෙන්ම හිතන්නේ. පරම්පරාවෙන් ආවා, ඒ ජාතික ස්වරූපයෙන්මයි හිතන්නේ. දැන් බෞද්ධයාට ඒක ටිකක් අඩු වුණාට අර අනිත් අයට ඒ ජාතික ස්වරූපයෙන්මයි. ඒ ජාතික ස්වරූපයෙන්මයි හිතන්නේ. ඒ ආගමික ස්වරූපයෙන්මයි හිතන්නේ. ඒ කියන්නේ මිනිස්සු ඔක්කොටම කියන්නේ ඒ සියලුම මිනිස්සු පද පරම. පද පරම කියන්නේ පරම්පරාවෙන් ආපු දේ. එලෙසම අච්චු ගහගෙන හරක් වගේ ඇදන් යනවා මිසක් මොකද්ද පිටේ තියෙන්නේ කියලා බූරුවෙක් වගේ බලන්නේ නැහැ. තමන්ගේ ඔළුවට, තමන්ගේ මනස ඇතුලේ පැටවිලා තියෙන්නේ මොනවද කියලා බලපන් බූරුවෝ. බූරියොත් ඉන්නා නේද? බූරගේ ගෑනු සතා බූරි. එහෙමනම් ඒ පටවාගත්ත දේවල් අපිට දුක පිණිස පවතිනවද, සැබෑ ලෙස සැප පිණිස පවතිනවද කියලා හොඳට විදර්ශනා කරලා බලලා දුක පිණිස පවතින දේවල් අපි අත්හරින්න ඕන. දුක පිණිස පවතින යාළුවෝ අත්හරිනවා. දුක පිණිස පවතින භාණ්ඩ අත්හරිනවා. ඈ දුක පිණිස පවතින දේවල් අපි ඈත් කරනෝ අත්හරිනවා. ජීවිතය කියන්නේ අන්න එහෙම බේරගන්න දෙයක්නේ. එවිට පින්නතුනේ අපි සංසාරයේ දුක පිණිස පවතිනා වූ අකුසල් කියන දේවල් විසක් හැටියට වසක් හැටියට කල්පනා කරලා අකුසල් කියන එක අත්හරිනු පාපතර සිතුවිලි කියන එක අත්හරිනු. ඊට පස්සේ වෙනුතුනේ අපේ ආධ්‍යාත්මයේ සුද්ධ පවිත්‍ර වෙනවා, සුද්ධ පවිත්‍ර වෙනවා. ඒ පවිත්‍ර වීමෙදී අපිට හට ගන්නවා අර ලෝකෝත්තර භූමිය කරා යන්නට අවශ්‍ය කරන සැහැල්ලුව. සැහැල්ලුව අවශ්‍යයි. අතහැරීමෙන් බණහන කෙනෙකුට නිවන තේරුම් කරලා දෙන්න හරීම ලේසි. නිවන තේරුම් කරන්න බොහොම සුළු වෙලාවයි යන්නේ. මේ මිනිස්සුන්ගේ දෘෂ්ටි අතහරවන්නයි හරි අමාරු. බෝට්ටුව ඔරුව දිහත් කරවන්න විදියක් නෑ. මේ මිනිස්සු නැංගුරන් දාගෙන ඉන්නවා. නැංගුරන් අරගෙන ලෑස්ති වෙලා කිව්වොත් බෝට්ටුව දිහත් කරන්න හරි ලේසි. කොහෙද නැංගුරන් දාගෙන ඉන්නේ? අත්හරින්න බැරි බැඳීමක් නෑ කියන මට්ටමේ අර හිතට එකඟව තියෙන සිංහනාදය කරන්න පුළුවන් නම් ඇත්තටම ඔබට පුළුවන්ද? අර මම ඉස්සර කතාවක් කියනවනේ, නිවන් පුරේට යන්න ගුවන් යානයක් එනවා. මේ දැන් ඇවිල්ලා අර ඉස්සරහා පිටෙන්නේ බානවා. ගුවන් යානයක් බාන්න බෑ එතන. නමුත් ගුවන් යානයක් බෑව කියලා හිතන්නකෝ. දැන් යන්න තියෙන්නේ, දැන් නැගලා යන්නයි තියෙන්නේ. වෙනස තමයි ආයි එන්න බෑ. කොහෙද දෙක යන්නේ? නිවන් පුරේට එක යනවා, ආයි එන්න බෑ. නිවන් පුරේ ගොඩාක් ඈතනේ තියෙන්නේ. මේ සහස්රේ මේ චක්‍රවාටේනුත් එහා තියෙන්නේ. කිසිම කමියුනිකේෂන් එකක් නැහැ. සම්බන්ධතාවයක් ගනුදෙනුවක් මිනිසුන් එක්ක සාකච්ඡාවක් මොකවත් කරන්න හම්බෙන්නේ නැහැ. ඇත්තට මෙදෙන්ට අවංකවම තමන්ගේ දැන් සිත සූදානම්ද ඒ ගමනය? සූදානම් නැත්තම් සූදානම් කරගන්න බලන්න. ෆෝන් එක අරගන්න, ගෙදරට කෝල් එකක් කියන්න, මම නිවන් පුරට යනවා, ආයෙ එන්නේ නැහැ, සමා වෙන්න. තියෙන සල්ලි වලින් අර ණය තුරස් වගේ තියෙන ඒ වගේ වල දාන්න. හැමෝටම කිව්වා කියන්න බයි බයි කියලා හදා ගන්න ඕන හිත. යකාගෙන් බණ අහනවා දහම්සොඬ රජුරෝ. යකාට ඉස්සෙල්ල කියනවා මට බණපදේ ඉස්සෙල්ල කියන්න, පස්සේ මාව කන්න කියලා. මේ ඉන්න ඔක්කොම සෙට් එක අන්නේ එකේ කට්ටිය. මොකද ඉස්සෙල්ල බණපදේ කියපන් ඊට පස්සේ මාව කාපන් කියලා කියන්නේ. යකා කියනවා අපෝයි මට උඹල ෂුවර් නෑ, මං කාලබන කියන්න කියලා. ඊට පස්සේ දහම්සොඬ රජුරෝත් කියනවා ඉතින් කෑවහම ඉතින් බණ කියන්නේ කාටද? බඩේ ඉඳන් බණ අහන්නේ. ඒ නිසා එහෙම නෙමෙයි, නිකන් මැද සංශෝධනයකට එමු අපි. ඒ කතාවේ තියෙන ගැඹුර. දැන් මෙයාට ඉස්සෙල්ලම නිවන් දකින්නම් බලනවා. මේ අතහැරීමයි නිවන් දැකීමයි බොහොම එකවර සිද්ධ වෙන දෙයක්. සංශෝධනයට ඇවිල්ලා කන්ද උඩ ඉඳන් පනින අතරේ මගදී බණපදේ කියන්නම්, ඊට පස්සේ මම කන්නම්. දැන් දහම්සොඬ රජුරු ආයි එන්න බණ දැනගෙන බණ කියන්න බණ දැනගෙන මම හැමෝටම කියන්න මම දැක්කා දැක්කා කියන්න ලෑස්ති වෙලාද කඳ උඩින් පයින්නේ බණ පදේ අසන්නයි මිය යන්නයි යකාට ආහාරයක් වෙන්නයි කියන தත්ත්වය එනිසා අපි කොච්චර බණ ඇහුවත් ලොකු අත්හැරීමක් නැහැ සමහර අය ළඟ. ඒව අත්හරවන්න යන්නත් හොඳ නැහැ කියලාත් වෙලාවකට හිතනවා. එහෙම අත්හරවන්න යන්න ගියාම තීන ටික අහන්නෙත් නැති වෙනවා. යම් යම් අයගේ විවිධ දෘෂ්ටීන් තියෙනවා. ඇත්තෙන්ම ඒවා හැමින් සැරේ අර ඩිස්ප්‍රීම් පෙත්ත දී වෙනවා වගේ දියවි යන්න දෙනවා මිසක් පාට මේක පෙත්ත පිටින් අහකට දාන්න පුළුවන් කමක් නැහැ. මේක මහා පුදුම බන්ධනයක්. දැන් කට්ටක් වුණත් කවුරු හරි ඇවිල්ලා එක පාට උගුලන්න ඕක දෙන්නේ නැහනේ. අපි කැමති ඕක හිරි වට්ටලා දැනෙන්නේ නැති වෙනවට උගුලන්න උගුලනකොට නේද? නේද? ඒක තමයි අපි කැමති. ඒ වගේ ඔය ඇත්තන්ට ඉතින් බනහාලා හිරි වට්ටන්න වෙනවා ඉස්සෙල්ලා. හිරියට්ටුවට පස්සේ හිමින් සැරේ ඕවා ඕ උගුල්ලල දාන්න සිද්ධ වෙන්නේ ටික ටික. නැත්තම් මහා ඝන කටු ඇලිලා තියෙනවා. ඉතින් ලොකු විදර්ශනාවක් තියෙනවා. ලොකු දුක්ඛ සත්‍යයක් තේරිච්ච කෙනෙකුට මුළු ලෝකේම සැබෑ ලෙස එපා වෙච්ච කෙනෙකුට දකින්න පුළුවන්. එහෙම නැත්තම් අපි මේ විදර්ශනාව තුළින් කලකිරීමක් ඇති කරන්න ඕන. මොහොතක් බලන්න මේ ජරා දුක, ජාති දුක, මරණ දුක. මේ ලෝකයේ මීට ඈත අතීතයේ පරම්පරා දහස් ගණන් මේ ලෝකේ අපි මේ වගේම සිටුකම්, රජකම්, මැති ඇමතිකම් දරාගෙන ජීවත් වෙච්ච මිනිස්සු මේ මහ පොළොවේ පස් ඒ තියෙන හැම පස් පිටකම සත්වයෙක්ගේ ශරීරයෙන් අළු බවට පත් නොවුණු පස් පිටක් හොයාගන්න බෑ. ඔය හැම පස් පිටකම මට කියන්න පුළුවන් මිනිස්සෙක්ගේ අළු තියනවා කියලා. දැන් මේ ඉඩම විශේෂයෙන්ම කියන්න පුළුවන්. මොකද JVP කාලේ JVP කාර්යෝ ගැනලා පුච්චලා තියෙන්නේ මේ ඉඩමේ. මේක විශාල රබර් ඉඩමක්. ඉස්සර මේකේ තමයි ගැනලා අර ටයර් එහෙම හදලා බොහොම ගෞරවනීය විදියට ආදාහනය කළානේ ඒ කාලේ 80 ගණන් වල. ඒක මේ පින්වත් මිනිස්සුන්ගේ වැඩ. ඉතින් ඥානවන්ත මිනිස්සුන්ගේ ක්‍රියාවන් දෙපාර්ශවෙම. ඒ කියන්නේ මේ රටේ සෑහෙන්න ඥානවන්තයෝ ඉඳලා තියෙනවා. ඒ කියන්නේ මේ තමන්ගේ ගමට එන බස් එක පුච්චලා විප්ලවය. ගෙදරට කරන්ට් ගෙන ට්‍රාන්ස්ෆෝමර් එක පුපුරවල විප්ලවය. ඒ කර ඒ වගේ වැඩ කරපු හරි ශ්‍රේෂ්ඨ මහප්පල බාප්පල මුත්තල සීයලා අපිට හිටියා. තමන්ගේම ගමට කෑම ටික ගේන සමුපකාරී කට්ටිය විප්ලවය. තමන්ගේම රෝහලේ ඇම්බියුලන්ස් එක පුච්චලා විප්ලවය. මේවා අපේ දේවල් නෙමෙයි, මේවා රාජ්‍ය දේවල් කියලා හිතුවා. මේ රාජ්‍ය දේවල් කියන්නේ මිනිස්සුන්ගේ දහඩිය මහන්සිය කියලා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. අදත් එහෙමයි. හරි ආවේග මිනිස්සු ඉන්නේ. ඇක්සිඩන්ට් එකක් වුණාම වාහනේ ගිනි තියෙනවා. ඒ කියන්නේ යකඩ ගිනි තිබ්බහම හරි කියලා හිතනවා. රටට ඒකෙන් අලාභේ පාඩුව සිද්ධ වෙන්නේ. ඉතින් මේ ලෝකේ මේ මැරිච්ච මිනිස්සු ප්‍රමාණය ඒ වගේම තමයි මේක යුගයක එක පරම්පරාවක් අතර මේකේ කොහෙද මමෙක්? මේකේ කො මමෙක්? ඕ මගේ කියලා ගන්න දෙයක්. දෘෂ්ටි නැතුව බලාගෙන සිටින්න, සංකල්ප නැතුව මේ ස්වභාවය දෙස බලා සිටින්න. නිවන තිබෙන්නේ දෘෂ්ටියක් නැති අවස්ථාවේ. නිවන තිබෙන්නේ සංකල්ප නැති අවස්ථාවේ. නිවන තිබෙන්නේ වචන නැති අවස්ථාවේ. තේරෙන්නේ නැති සෑම අවස්ථාවකදීම තව තවත් වීරිය උපදවා එය තේරුම් ගැනීමට උත්සාහ කරන්න. ඔබේ නිවසේ ඔබ යමක් සොයනවා. පොඩි දෙයක් වෙන්න පුළුවන්. පනාව වෙන්න පුළුවන්. ඇස් කණ්ණාඩි දෙක වෙන්න පුළුවන්. ඔබේ දුරගතනය වෙන්න පුළුවන්. ඔබ නොයෙකුත් උපායන් යොදනවා ඒක සොයා ගන්න. ජනල් දොරවල් ඇරලා ආලෝකමත් කරලා බලනවා. ලයිට් එකක් දාලා බලනවා. තව අතට විදුලි පන්දමකුත් අරගෙන බලනවා. තියෙන මෙට්ට කොට්ට පෙරලමින් බලනවා. ඒව නේද? තව ගෙදර ඉන්න අයගෙන් අසමින් බලනවා. ඉංගියක් ගනිමින් බලනවා. චූටි ළමයි කෙටියොත් බබාගෙනුත් අහනෝ තාත්තිගේ ෆෝන් එක ගත්තද නෑ කිව්වා ආයි බලනවා ආයි බලනවා නේද ආයි බලනවා එහෙමනම් අපේ ෆෝන් එක අපේ පනාව එහෙම නැත්තම් නියකටර එක හරි හොයන ක්‍රමයට ඉම්පේ පේන්නේ නැනේ පේන්නේ නැති වුණාම අත්හරින්නේ නැහැ නමුත් අත්‍යවශ්‍යයි ඒ නිසා හොයනවා හොයන විදි බලන්න පෙරළමින් හොයනවා කෙනෙක්ගෙන් අහලා බලලා හොයනවා ආලෝකමත් කරලා බලනවා ඈ ඇඳ පල්ලේ බලනවා උඩ බලනවා කබඩ් වල බලනවා කිචන් එකේ බලනවා එළියේ පහළියේ ළමයා සෙල්ලම් කරන තැන් වල බලනවා නේද හැම තැනම බලනවා මේ අත්‍යවශ්‍යතාවය මුල් කරගෙන එහෙමනම් නිවනත් එහෙමයි. කොතෙන්ට යට වෙලාද, කොතන හැංගිලාද, කොතන අතරමං වෙලාද, කොතන අඳුරේ සැඟවිලාද, කොතෙන්ට මේක විසි වෙලාද තියෙන්නේ අපේ නිවන. ඒ කියන්නේ ඔබට වඩා සැනසිලිදායක ප්‍රදේශයක් ඔබේ සිත තුළ සොයා යාමයි නිර්වාණ ගවේෂණය කියලා කියන්නේ. නිර්වාණය කියන එකේ තේරුම ප්‍රශ්න නැති තැනක් කියන එක, දුක් නැති තැනක් කියන එක, කේම භූමිය, බය නැති, දුක් නැති තැනක් කියන එක. බැඳලා නැහැ, ලිහලා තියෙන නිදහසක් තියෙන තැනක්. දැන් ඔබ ඉන්න තැන බැඳලාද නැද්ද? ඔබ බැඳලා ඉන්නේ කාටද? රූප බැඳලා, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ බැඳලා, මනසට බැඳලා, මනස සහ ඉන්ද්‍රියන් ඇටමස් නහරවලට බැඳලා, ඇටමස් නහර ටික මහත්යෙකුට බැඳලා, එහෙම නැත්නම් නෝනකට, නෝන කෙනෙකුට බැඳලා, ඊට පස්සේ ඒ නෝන මහත්ය දෙන්න එක්ක තව බන්ධනයක් හදාගන්න, ඒව හදාගන්න ඕන සම්මුතියෙන්. ඊට පස්සේ දරුවෝ බැඳලා, දරුවන්ට අල්ලල බැඳලා, ඊට පස්සේ දරුවෝ ඩිංගක් ලොකු වුණාට පස්සේ දරුවෝ ඕ බෑණෙක් කරේ, ඕ ලේලියෙක් කරේ ආයි බඳිනවා, ඒකට බැඳිලා, ඊට පස්සේ මොනුපුරන්ට මිනිපිරියන්ට බැඳලා ඕ යන්නේ වැඩි දිගටම යන්නේ. නිකන් නෙමෙයි, පස්සේ බලනකොට අන්තෝ ජටා බහි ජටා හැම පැත්තෙම ගැට. දැන් මොනුපුරාගෙන් ගැලවෙන්නත් බෑ, මිනිපිරියෙන් ගැලවෙන්නත් බෑ, ලේලිගෙන් ගැලවෙන්නත් බෑ, බෑනගෙන් ගැලවෙන්නත් බෑ, දුවගෙන් ගැලවෙන්නත් බෑ, පුතාගෙන් ගැලවෙන්නත් බෑ, අනේ නෝනගෙන් විශේෂයෙන් ගැලවෙන්න බෑ, මහත්යගෙන් ගැලවෙන්නත් බෑ, අවසානයේ මට මගෙන් ගැලවෙන්නත් බෑ. කොහොමද බැඳීම් ගොඩ? ඒකට කියනවා ඉතින් තණ්හාය ජායති සෝකෝ, ප්‍රේමතෝ ජායති සෝකෝ. මේව කරන්න එපයි කියන එක නෙමෙයි කියන්නේ, ඒ දේවල් දැනගෙන කරන්න, අවබෝධ කරගෙන කරන්න. මේක සංඥාවක් පමණයි, මේ චිත්ත උපාදානයක් ඇති කරගන්න තියෙන දෙයක් නෙමෙයි කියලා යථා අවබෝධය කරගෙන සාක්ෂාත් කරගෙන අනුගමනය කරන්න. ඒ කියන්නේ කේතලේ අල්ලනවා වගේ. දැන් රත් වෙච්ච කේතලේ කොහොමද අල්ලන්නේ? රෙදි කෑල්ලක් තියලා, දැන් රෙදි කෑලි තියලා අල්ලන කේතල් නැහැ, ගොඩක් අල්ලලා තියෙන අර හීටර් ජොග් වුණේ තියෙන ඉතින් ඒක රෙදි කෑලි තියලා අල්ලන්න දෙයක් නැහැ. ඉස්සර තිබුණේ එහෙමයි. රත් වෙච්ච බව දැනගෙන පරිහරණය කරද්දි තුවාලයක් හානියක් නැහැ වගේ. ඒ නිසා මේ ලෝකය දැනගෙන වාසය කිරීමේ ස්වභාවය තේරුම් ගැනීමෙන් තමයි පින්නතුනේ අපිට ලෝක නිරෝධය අත් කරගන්න හැකියාව තියෙන්නේ. දැන් ඔබ හිතන කිසිම තැනක නිවන නැත්නම් මොකද කරන්නේ? ඒක තමයි කියන්නේ කියා දෙන්න බැරි නිවන, හිතන්න බැරි නිවන, දකින්න බැරි නිවන දකින්න. කියා දෙන්න බැරි නිවන ඔබ දකින්න. දකින්න බැරි නිවන ඔබ දකින්න. හිතන්න බැරි, නිර්මාණය කරන්න බැරි නිවන ඔබ දකින්න. දැන් කොහෙද තියෙන්නේ ඔබ? කවුරු හරි මේවට කියනවා නම් පිස්සු බන කියලා, හරියට හරි. මොකද? පරම සත්‍යය. ඇයි? තනිකර පිස්සු. මේ ලෝකෙ මිනිහෙකුට මේව තේරෙනවද? තේරෙන්නේ නැහැ. මොකද මේක ලෝකෝත්තරයි. මේ ලෝකෙ දෙයක් මේක තේරෙන්නේ නැහැ කියනකොට මම කියන සම්පූර්ණ ඇත්ත. ඇයි? මං කතා කරන්නේ මේ ලෝකෙ දෙයක් නෙමෙයි. එහෙනම් ලෝකෝත්තර දෙයක්. එතකොට මේ ලෝකේ තියෙන ඔබේ ඔය ඉන්ද්‍රියන් වලට මේක තේරෙන්නේ නෑ. ඔබ ඕව අත්හරිනකම් මේක තේරෙන්නේ නෑ. මේ ඉන්ද්‍රියන් කෙරෙහි කලකිරීමෙන් අත්හරින තැනම තමයි ඔබ ලෝකෝත්තරත්වයට කරා ගමන් කරන්න. කොයි වගේද? හරියට අර වායු බැලුමයක් වගේ. අපි අහසට පා කරන වායු බැලුම් තියෙන්නේ. ඔය මුලින් ගැට ගහලා තියෙන්නේ නූල් වලින්. යටින් නූල කපනකොටම බැලුම් බෝලේ අන්වා තලයට එකතු වෙලා ඈත අහසේ ආවෙන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි පින්නතුනේ. ඔබත් මේ තියෙන බන්ධන ටික ලිහිලා දාන තැනම විදර්ශනාවෙන් අනන්ත ආකාශයට මේක පා වෙන්න පටන් ගන්නවා. ඇත්ත තමයි, ගිහි ජීවිතවල මේ ගත කරන පින්නතුන්ට ඔහොම බණ කියලා මගඵල නිවන් අවබෝධ කරවන්න පුළුවන්ද කියන ප්‍රශ්නාර්ථය. ඔව්, ඇත්තටම එහෙම අපහසු අමාරු කාර්යයක් තමයි. ඒක සත්‍යයක්. නමුත් ටිකෙන් ටික ටිකෙන් ටික ඒ කරා ගමන් කිරීමෙන් ඒ වාසනාව භාග්‍ය තියෙන කැපවීම තියෙන කෙනෙකුට බැරි දෙයක්ුත් නෙමෙයි කියන එක කල්පනා කරලා වාසනාවන්ත මිනිස්සෙකුට අවබෝධ කරගන්නට ලෝකයට සද්ධර්මයේ විවර කොට තබන්න ඕන. ඉතින් මේ දේශනාවන් වලට සහභාගී වෙන පින්නතුන් විවිධ සීමාවන් වලින් තලයන් වලින් සැනසීමට පත් වෙලා තියෙනවා. සැනසීමට තව තවත් පත් වෙමින් පවතිනවා. ඒක වටිනවා. මේ ලෝකෝත්තර මගට සිත යොමු කරන්න පින්නතුනේ අපි ළඟ තියෙන අවිද්‍යාත්මක ගුණාංග දිය වෙවි නිදහස් වෙලා යනවා. මේ ලෝකය ගැන පිළිකුල ඔබට උගන්වන්නේ නැහැ අපි. මේ ලෝකය ගැන ඔබට වරුණා කරන්නේ නැහැ අපි. මේ ලෝකය ගැන ඔබට ප්‍රබේද නැති කරලා දෙන්නේ නැහැ අපි. ඒ කරන ලද හැම දෙයක්ම අවිද්‍යාවක් කියලා දෙනවා. ඒ මිනිස්සේ කැරියරේ කරපු හැම දෙයක්ම අවිද්‍යාවක් කියලා ඔබට කියලා දෙනවා. එහෙනම් දැන් අපි මොකද කරන්න ඕන? කරන කියන දේවල් දෙස විද්‍යා ඇසින් බලන්න ඔන්න කරන්න ඕන දේ. ලෝකෝත්තර ඇසින් සදහම් ඇසින් ඔබේ කරන කියන දේවල් දැස බලන්න. ඒ කරන කියන දේවල් තුල ඔබ පංච උපාදානස්කන්ධය මෙහෙවන්නේ කෙසේද? විද්‍යාත්මකද අවිද්‍යාත්මකද? මේ ලෝකේ ඉන්නෝ අර ලාබාල මිනිස්සු ඉන්නෝ සමහර වෙලාවල් වලට හරි අපූරු වැඩ කරනවා. තේරුණා නේද? ඒ කාලේ හරි ඔය කොල්ලෝ හැම ඉන්නෝ හොඳ වාහනයක් එහෙම පාරේ යනකොට බොරුවට කොල්ලෝ හනික දුවන "හී මචන් තාත්තා එනවා" කියලා. ඒ කවුරු හරි හොඳ වාහනයක් හැමති කෙනෙක් අර කවුරු හරි යන්නේ. ඉතින් අනිත් එවුන් බලනවා "හා එයාගේ තාත්තා මෙච්චර ලොකු කෙනෙක්ද" කියලා. එහෙමත් නැත්නම් අනුන්ගේ වාහනයකට හේතු වෙලා ඉන්නවා මිනිහගේ වාහනේ වගේ. ඕගොල්ලෝ අපි ඔක්කොම ඒක තමයි කරන්නේ. මේ මහ පොළොවට හේතු වෙලා මගේ ඉඩම කියලා හිතාගෙන ඉඳි මාරයා ඇවිල්ලා කියනවා පොඩ අවතරින් අයින් වෙනවා. අනේ අයින් වෙන්න සිද්ධ වෙනවා. පංචස්කන්ධයට අපි හේතු වෙලා ඇලිලා ඉන්නවා. මාරේ ඇවිල්ලා කියනවා එතනින් අයින් වෙනවා. කොහොමද හේතුව? ඒ යන්න වෙනවා නැද්ද? අපි ඔක්කොම කරන්නේ ඒක. අර පුදුන් කොළු ගැටේ කරන රැවටීමම තමයි ඔබ මායා ඉදිරියේදී කරන්නේ. පොඩි බුද්ධි තියෙන මිනිස්සු ඉන්නව නේද? ඒ මිනිස්සුන්ගේ ලක්ෂණය තමයි මේ පුංචි දේවල් ලොකු කරලා හිතනවා. හරි ලොකුයි යාට මේ පුංචි දෙයක් තියෙන්නේ. හරි ලොකුයි. ඒ තමයි තණ්හාවේ ස්වභාවය. දැන් මම දන්න මිනිස්සෙක් කියනවා මොනිහට පාබැදියක් තියෙන්නේ, පුන් බයිසිකලයක් තියෙන්නේ. වැහි දවසට කොහේ හරි ගිහිල්ලා මග වැස්සොත් එහෙම මේ මනුස්සයට බයිසිකලයට හරිම ආදරේ. මේ මිනිහා කරන්නේ බයිසිකලේ කරේ තියම් පයින් එනවනේ. ඇත්ත කතාවක් මේක. මම දවසක් ඇහුවා ඇයි මේ මනුස්සයා එහෙම කියලා. නෑ මේ මිනිහා හරි ආදරේ බයිසිකලේට, මේ මලකඩ කනවා එහෙම වෙනවා කියලා. බයිසිකලේ කරේ තියාගෙන ඇවිල්ලා ගෙදර තියන් හොඳට පිහිදානවා. හරි උජාරුවෙන් බයිසිකලේ යන්නේ රූම් ගාලා. එක එක මට්ටම් වලින් තමයි යගේ. හැබැයි මේ කොළඹ ඉන්න අයට පුඩ් බයිසිකලේ නැති වුණාට ඔය එක එක තියෙනවනේ වාහන, V8 Discovery, BMW, එහෙම නැත්නම් Benz වගේ දේවල්. අර ඒ බයිසිකලේ මිනිහගේ තියෙන ඒ මේවකම තමයි මේ මිනිස්සුන්ට තියෙන්නේ. හැබැයි තියෙන්නේ බයිසිකලේට නෙමෙයි. ලක්ෂ 700, 800, 1500 වෙන්න පුළුවන්. ඒ මානසික මට්ටම ඒ ප්‍රශ්නෙම තියෙනවා. නැත්තේ නෑ. හැබැයි පොඩ්ඩක් ලොකු කළා ඒක. චුට්ටක් ලොකු කළා තියෙන්නේ. මං ඉතින් සමහර වෙලාවට ඔය මං වඩිනකොට මම කියනවා ඔය යක්කුව අපිට ගරු කරා නෙමෙයි, ඔය වාහනේට ගරු කරේ ඕක. එහෙම එකක් තියෙනවා. ඒකට අපිට ඕන නිසා නෙමෙයි, අපි ඒක සමාජයට ඕන නිසා. පහසුව නිසාත් පැලගෙන යනවා. නැත්තම් සමහර මිනිස්සුන්ගේ තියෙන්නේ ඒකට. අනිත් අයටත් ඒක තමයි හම් වෙන්නේ. ඒ මනුස්සයා හිතන ඒ මනුස්සයට කියලා නෑ. ඒ මනුස්සයා එක තලයක ඉඳී මනුස්සයට ඒ තියෙන දේවල් වලට ගරු කරනවා මිසක් ඊට පස්සේ නෑ. දැන් ඔය නිලයක් තියෙද්දි නේද හමුදාවේ හරි මැදි යමති කමක් හරි නිලයක් තියෙද්දි කොහොමද වෙන්නේ? සර් 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 කී ගියා සරි උඩ අර මේ ඔක්කොම ගෞරව හම්බෙනවා. නිලේ නැටි වෙච්ච ගම හම්බෙන්නේ නෑ. එහෙමනම් අපි මේ ලෝකේ එක එක දේවල් වලට හේතු වෙලා අපේ වගේ ඉන්නවා අපේ නෙමෙයි. අපේ වගේ ඉන්නවා අපේ නෙමෙයි. මොනවද අපේ නොඉන්නේ? සියල්ලම අපේ නොවේ. කාටද අයිති? මේක අයිති දෙවියෙක්වත්, බ්‍රහ්මයෙක්වත්, භූතයෙක්වත්, යක්ෂයෙක්වත් කවුරුවත් නැහැ. මේ හඳුන් කූරු දුමක්, සිගරට් දුමක් වගේ පුංචි දුමකින් හැදිච්ච කාබන් සංයෝගයක් එකට එකතු වෙලා ගල් ගෙඩි ගොඩක් හැදුණා. මේ ගල් ගෙඩි ගොඩ ටික එකට ඇඹරිලා සූර්යයා සහ මේ යම් කිසි මේ ගල් ගෙඩි ටික කැරගෙන බෝලේ යම් කිසි සම උෂ්ණත්වයක් පවතිනා වූ ප්‍රදේශයක ජල වාෂ්ප හටගෙන පැලෑටි හැටගෙන සත්වයෝ ජීවයෝ නිර්මාණය වෙලා මේ තියෙනවා. මේ පුදුමේ කියලා කියන්නේ මේ 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 විදියට ජීවයෙකුට වාසය කිරීමට පුළුවන් ග්‍රහ වස්තුවක් තාම හොයාගන්න බැරි වීම. හිතන්නකෝ මේ පෘථිවි බෝලේ මොන තරම් දුර්ලභයිද කියලා. දැන් මේක විනාශ කරගන්නවා මිනිස්සු, ගහකොළ විනාශ කරගත්ත ගම ඉවරයි. ගස්වැල් නිසා තමයි මිනිසාගේ ජීවය පවතින්නේ. එහෙව් ජීවීන් අතර මේ මිනිස්සෙක් වෙලා ඉපදිච්ච අපිට තියෙන ප්‍රශ්න දැන් ඔය ඇතර ඔය සුභාදහම හැමතිස්සම පේන්න දාලා තියෙනවා. ඒකෙත් සිතේ නිවීමක් හටගන්න ස්වභාව ධර්මයේ තියෙන ගුණාංග ඔබට තේරෙන්න වැටහෙන්න ඒ පසුබිම හදලා තියෙන්නේ. අපි මොනතරම් පටු වෙලාද කුඩා වෙලාද මේ දෘෂ්ටි මත යැපෙන්නේ. ඒක අහන්න ඕන අපේ සිතෙන්. ඔබට තව කෙනෙක් මමවත් වෙන කෙනෙක්වත් වැරදි කියනවට ඔබේ සිත කැමති නෑ. ඒ නිසා ඔබම ඉදිරිපත් වෙලා ඔබේ සිත හදන්න ඕන. ඔබේ වැසිකිළිය ඔබම සෝදගන්න ඕන. අල්ලපු ගෙදර එකා ඇවිල්ලා දඩබඩ ගාලා වැසිකිළිය හොදන්න පටන් ගත්තොත් එහෙම ඔයගොල්ලෝ කලබල වෙනවනේ. මොකද කියලා? ඒ නිසා ඔබේ වැසිකිළිය ඔබම සෝදගන්න ඕන. සිත නැමැති වැසිකිළිය කියන්න බෑ. ඔබ මල් උද්‍යානයක් කරගෙනද, වැසිකිළියක් කරගෙනද, නේද, දිව්‍ය ලෝකයක් කරගෙනද, අපායක් කරගෙනද කියලා දන්නේ සුද්ධි අසුද්ධි ඕ පඤ්ඤත්තං ඥාඤ්ඤවඤ්ඤ මඤ්ඤ විසෝදේ. තමන්ම තමයි තමයි දන්නේ තමන්ගේ පිරිසුදුකම අපිරිසුදුකම. පිරිසුදු නම් ඔබ සුවසේ වාසය කරනවා ඇති, අපිරිසුදු නම් ඒ නිසා වේදනා විඳිනවා ඇති. ඒකයි ස්වභාවය. රසෙන් කියන්න පුළුවන් දාලා තියෙන වර්ග මොනවද කියලා. ඒ ඔබට ජීවිතේ රසවත්ද, මිහිරිද, ප්‍රබෝධමත්ද, ගැඹුරු ආධ්‍යාත්මය තුලින් නිකන් පිටින් නෙමෙයි නිකන් බොරුවට සමහර අය කියන පස්සෙන් යන්නේ නැහැ නේද? අදහරි ෂෝක් එකේ ඉන්නවා. ඇතුලෙන් හොඳට දැවෙනවා. හොඳට පිච්චෙනවා නේ. පිටින් පිච්චි හිටියත් කමක් නැහැ. ඇතුළත නිවා ගන්න ක්‍රමයක් මේ බුදුදහම. නිවන ගැන පාඩමක් උගන්වන්න බෑ, පොතක ලියලා තියන්න බෑ. ඒකට හේතුව තමයි නිවනට පාරක් පෙන්වන්නත් බෑ. ඇයි? නිවන තියෙන තැනක් නැත්තම් කොහොමද පාරක් පෙන්වන්නේ? එහෙනම් ඉතින් කියයි, එහෙනම් ඉතින් සාවින්නහස අපිට ඉතින් ඕක හොයාගන්න අපිට සොයාගන්න පුළුවන් දෙයක්. කොහොමද ඒක සොයාගන්නේ? ඔබ විශ්වාස කරන්න ඕන ලෝකෝත්තර කියලා දෙයක් තියෙනවා කියලා. අන්න ඒකට තමයි නියම ශ්‍රද්ධාව කියලා කියන්නේ. ලෝකෝත්තර ශ්‍රද්ධාවක් තියෙන්න ඕන. ලෝකෝත්තර දෙයක් තියෙනවා කියලා මුලින්ම විශ්වාස කරන්න ඕන. මේ ලෝකයේ නිර්වාණය අවබෝධ කරගත්ත සමන බ්‍රාහ්මණයෝ ඉන්නවා කියලා විශ්වාසයක් තියෙන්න ඕන. අර දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය තියෙනවනේ, නැහැයි කියලා හිතුවොත් එයාට බෑ. බෑ, මේ ලෝකයේ ධර්මය අවබෝධ කරගත්ත සමන බ්‍රාහ්මණයෝ ඉන්නවා. උන්වහන්සේ මේක අවබෝධයෙන් දේශනා කරන්නේ ඔබට දෙපාරකට සිතද්දී මේක නොතේරුණාට මේක හිස් දෙයක් එහෙම නෙමෙයි. සාමාන්‍ය ලෝකයා පුරුදු වෙලා ඉන්නේ එහෙමයි. දෙපාරක් හිතලා මට තේරෙන්නේ නැත්තම් ඇයි මම මහදැන මුත්තනේ? ඕ, ඒකේ මොකක්වත් නැහැ. ඒක අපිට තේරෙන්නේ, ඒ කියන්නේම අපිට තේරෙන්නේ නැහැ. පින්නතුනේ මේ ඥානය කියන විෂය තුල ලෞකික ඥානයෙන් එහා ගියපු ලෝකෝත්තර ඥානයක් කරා ගමන් කරන මහා විශ්වීය ඥානයක් මොලයක් සහිතව උපදින මේ මිනිසයා හරි වටිනවා. හරිම වටිනවා. හැබැයි මෙයාට මේ ලෞකික ආසත්තභාවයන් එකක්වත් තීදි මේ ලෝකෝත්තර ඥානය අවදි වෙන්නේ නැහැ. හිතනවද පින්නතුනි මම ලෞකික ආසත්තභාවයන් තිබ්බනම් පැවිදි බවට එයි කියලා හිතනවද? පැවිදි බවෙන් ලෝකෝත්තර ඥානයක් හොයාගනී කියලා හිතනවද? මට ධන තණ්හාව තිබුණා නම්, දේපොළ වලට තණ්හාව තිබුණා නම්, මේ ඊට පස්සේ මේ ගෑනු බාලයෙක් වුණා නම් නෑ, ওই සින්දුවක් එකේ ගෙල්ලෙක් පස්සේ ඇයි හෑ බලන්න කොල්ලෝ ටික කියන සින්දු කෙල්ලෝ හෑ පිස්සු ඇදෙන මේ බුදුහාමුදුරු වන්දනා කරනවට වැඩිය බරපතල ආකාරයේ ඕ මල් ගැන කියමින්, දියෑලි ගැන කියමින්, ගහකොළ ගැන කියමින්, මල් ටික දැන් ඔක්කොම ඉවරයි නේද? කුම්බා මල්, ඇපල් මල්, වද මල් ඔක්කොම ඉවරයි, කිනිහිරා මල් ඔක්කොම ඉවරයි. ඔක්කොම මල් වලින් ගහලා තියෙන සින්දු. ඒ ඔක්කොම කියන්නේ මල් ගහලා, අර ගංජා මල් ඒව ගහලා තමයි කියන්නේ. ඒ අනිත් මල් ගැන වර්ණනා කරන සින්දු කියන්නේ අර මල් ගහලා. ඒවට ආසත්ව භාවය තිබුණ නම් යන්නේ නැහැ පින්නතුන. මෙතෙන්ට දියුණු වෙන්නේ නැහැ මේ හිත. ඒකෝර බණ කියන්න, ප්‍රසිද්ධ වෙන්න එහෙම අදහස් තිබ්බනම් එතෙන්ට දියුණු වෙන්නේ නැහැ ඒ සිත. මං අවබෝධ වෙච්ච කෙනෙක් කියලා ඈ ඉදිමෙන්න, ලොකු වෙන්න, මේ මහාන්තත්ව වෙන්න, කීර්ති ප්‍රශංසා ලබන්න, එහෙම තිබ්බනම් එහෙම දිවිච්ච හාමුදුරුවෝ ආවා අපිත් එක්ක. තාමත් ඒගොල්ලෝ මේ දර්ශනේ දැක්කේ නැහැ. ඒගොල්ලෝ තාමත් අර පස්සේ අරව භුක්ති විඳින්මින් ඒවයි තියෙන ලොකු කම භුක්ති විඳින්මින් ඒ ඇත්තම ඒ ඇත්ත ලොකුයි කියලා හිතාගෙන ඉන්නවා. දැන් අපි කියන්නේ නිකන් අමුතු ලොකු පාට් එකකින් කතා කරන. ඉතින් උඹේ ලොකු පාට් එක උඹට මට මොකෝ. ඒ සමහර මිනිස්සු එහෙම ඉන්නවා. එයා ලොකුයි කියලා හිතන් එයා කතා කරනවා. ඉතින් මට මොකෝ. ඒක නෙමෙයි ඇත්ත වශයෙන්ම තියෙන්නේ. තමා තුළම හිතාගන්න තමන්ග ලෝකය තුළ තමන් එක්තරා වපසරයක් හදාගෙන එතන පවතිනවා. එච්චරයි. පොඩ්ඩක් බැලුවොත් එහෙම ඉතින් මිනිස්සුන්ට පිස්සු කියන එකේ වරදක් තියෙනවා. බුදු කෙනෙක් කිසි වරදක් නැහැ නේද? කිසිම වරදක් නැහැ. ඔබටත් පිස්සු කියන එකේ වරදක් නැහැ නේද? ඔව් පිස්සුවක් තියෙනවා. අපි මේ යම් යම් දෘෂ්ටිගත වෙන තරමටම අපිට මේ පිස්සු සනීප වෙන එකක් නැහැ. ඒ නිසා දෘෂ්ටිධාරීන් වීමෙන්ම, වැළකීමෙන්ම අපිට හැකියාව ලැබෙනවා අපේ පිස්සුව සනීප කරගන්න. ඒ කියන්නේ සමනය වූ දෘෂ්ටි, සමනය වූ සංකල්ප, සමනය වූ වචන, සමනය වූ ජීවිතේ, සමනය වූ උත්සාහය අපිට ලැබෙනවා. සත්වයේ පුජ්‍යලයේ කෙනෙක් නොමැති තැන ඇයි ඔබ සත්වයේ පුජ්‍යලයේ හැදුවේ? ජාතියක්, ආගමක්, වංශයක්, પરම්පරාවක්, රටක් නොමැති මේ මිනිසා ඇයිද ඒ සියල්ල හැදුවේ? පළාතක්, දිස්ත්‍රික්කයක්, ගමක්, ප්‍රදේශයක් නැති ලෝකයේ ඇයි මිනිසුන් මානසිකව ඒවා හැදුවේ? භෞතික විදියට ඉතින් පරිපාලනයට ලේසි වෙන්න හදාගන්න එපැයි. ඇයි මානසිකව හැදුවේ? නමක් නැති මේ සතාට පරිපාලනයට රටක් විසින් නමක් දෙනවා. නමක් සහ නොම්බරයක් දෙනවා. අපිට විතරක් නෙමෙයි සත්තුන්ටත් දෙනවා. සත්තු උද්‍යානයේ ඉන්න සත්තුන්ටත් තියෙනවා. නමකුත් දෙනවා, නොම්බරයක්ත් දෙනවා. ගස්වලටත් දෙනවා. මිනිහට නිකන් ඉන්න බෑ. ගස්වලටත් නොම්බරයක්ත් දෙනවා, නමකුත් දෙනවා. එතකොට භාණ්ඩවලට එහම අර බාකෝඩ් එක කියලා තියෙන නොම්බරයක්ත් දෙනවා, නමකුත් දෙනවා. නිකන් ඉන්න බෑ. නමයි නොම්බරේ හම් වෙනවා. ඔබ පරමාර්ථයක් නෙමෙයි කියලා තේරුම් ගන්න. ඔබට නමක් නෑ, නමක් හිමි නෑ. ඔබ අල්ලගත්තේ ඇයි ඔය නම? මට නම් නමක් නෑ. ඔබත් නමක් නැති තත්ත්වයට පත් වෙන්න. ඉතින් මුලින්ම නම නැති කරගත්ත උත්තමයා තමයි අඤ්ඤා කොණ්ඩඤ්ඤ. කොණ්ඩඤ්ඤ කොණ්ඩඤ්ඤ නාමං අහෝසේ. ඔබේ නමත් අහෝසි වෙන්නේ කවද්ද? ඔබ අහෝසි කරගත්තාද ඔබේ නම? මලකඩ හැලුණා ධම්මචක්කුන් උදපාදේ. ධර්ම චක්ෂුසය පහළ වුණා. දැන් ඔබට තියෙන්නේ මොන චක්ෂුසේද? පුජ්ජල චක්ෂුසය තියෙන්නේ, ධර්ම චක්ෂුසය නෙමේ. කවුද? මේ ස්ත්‍රියක් විසින් දකිමේ, පුරුෂයෙක් විසින් දකිමේ, ස්ත්‍රීන් ස්ත්‍රීන් පුරුෂයෙන් පුරුෂයෙන් වෙලා දකින්න. ධම්ම චක්ෂුසය නෙමේ ඔය. ඔය තියෙන්නේ පුජ්ජල චක්ෂුසය. තමන්ට ආවෙනික වූ මමත්වයේ දැක්ම. ඕක හරිම මෝඩයි, හරිම ගොන්. ඒ ඔබ දැනගත්ත සීමාව තුළ විතරයි ඔබ දකින්නේ. විශ්වීය ඥානයකට සම්බන්ධ වෙලා නෙවෙයි ඔබ දකින්නේ, පුජ්‍යලයකට අනුගතවයි දකින්නේ. ඒ නිසා ওই ඥානය හරි මෝහාන්ධකාරයෙන් යුක්තයි, මෝඩයි. ධර්ම චක්සුසේ පහළ කරගන්න. ඒකේ දකින්නෙක් නැහැ. දැක්කට දකින්නෙක් නැහැ. කතා කළාට කතා කරන්නෙක් නැහැ. ඒවුන් ඔවුන් ළඟ තමයි සත්‍ය පවතින්නේ. සත්‍ය පවතින්නේ, මානව දයාව පවතින්නේ. මේ ලෝකයේ තියෙන සැබෑම ධර්මය පේන්නේ කල්පිත දහම් නෙමෙයි, තථාගත ධර්මය පේන්නේ. ධර්ම චක්ෂුසේ පහළ වූ අයට පවතින ධර්මය පේන්නේ ධර්ම චක්ෂුසේ පහළ වූ අයට. බලන්න ඔබ ගැහැණියක් නිසා උද්දාමයට පත් වෙලාද ඉන්නේ කියලා රූපනන්ද වගේ. පිරිමියෙක් නිසා උද්දාමයට පත් වෙලාද ඉන්නේ කියලා බලන්න. තනතුරක් නිසා උද්දාමයට පත් වෙලාද ඉන්නේ කියලා බලන්න. ධනයක් බලයක් නිසා උද්දාමයට පත් වෙලාද ඉන්නේ කියලා බලන්න. ඒ ඔක්කොටම කියන්නේ මාන්න, උද්දච්ච. මානයත් එක්කම එන උද්දච්චකම. කොහොමද ජීවිත බුද්ධිය තියාගෙන අනිත් අයට ලියලා දීලා උද්දච්චකමෙන් ඉන්න විදිය නේ? බලාගෑ ගැවුවොත් දෙන්නේ නැහැ මං ඕවා. මමත් ඒ දවස්වල පන්සලක් එයිමා දන්න තැනක් හෙව්වා. මට 50ක් විතර මිනිස්සු ඉදිරිපත් වුණා මේ හදලා දෙන්නම් කියලා. ඉතින් මං කෝ ලියලා දෙන්න මාත් ඒක ලියලා දෙන්නේ ඇගුවා. කොහොමද වැඩේ? එනිසුන්ගේ ලෑස්ති අපිව නිකන් නාහි විදලා දාගන්න ආයතන දියුණු කරගන්න. ඉතින් මං නිකමට මේ විහාරස්ථානයක් වාද්දි එක දණක් දුන්න මේ මේ පැත්තේ. දුන්නාම ඉතින් පන්සලකට ගිහිල්ලා හරි විවේක දණක් මං දවස් හත් දෙකක් බණ භාවනා කරගෙන විවේකයෙන් හිටියා. තුන්වෙනි හතරවෙනි දවසේ විතර දායකය ඇවිල්ලා කියනෝ දැන් මේ පන්සල හදන්න ඕන අපි ලවුඩ් ස්පීකරයක් බැඳගෙන යම් ගමවටේ. මං ගෝ ඔයගොල්ලෝ පන්සල හදන්න මං පන්සල හදන්න නෙමේ ආවේ මං නිකන් පාඩුවේ ඉන්න බණ භාවනා කරගෙන ඉන්න. එහෙනම් මට බැපී කරපෙන්ද මට මගෙන් අහන කවි කියන්න පුළුවන්ද මේ යකා මා විරුදුකාරයෙක් කරන්න හදන්නේ? ඒ ගමට ගිහිල්ලා හොයාගෙන ඇවිල්ලා ආමුදුරු විකුණලා හදා ගන්න පන්සල. ඒ වගේ මහ කුහක පොඩාකාරයෝ ඉන්නේ. තේරුණා නේද? ඉතින් මේ වන්නම් පූජා කරපු අය එහෙම පිරිස නෙමෙයිනේ. එහෙම අය නෙමෙයි. මං එහෙම කල්පනා කරා ඔය ලිස්සන තැන් වල අඩි තියාගෙන ඉන්න බැරි නම් ඵලයන් කිව්වම යන්න ඕන. අනුන්ගේ තැන් වලනේ ඒව මේව කරගත්තා මොකුත් බෑ. දැන් ස්වාධීන මෙහෙම කතාවක් කතා කරන්න බෑ. කවුරු හරි ගිහිල්ලා කේලමක් කියපු ගමන් අයිතිකාරයට උන්වහන්සේ ඔය වගේ බණ ඔතන කියන්න බෑ ඉන්න බැරි නම් ඵලයන් කියන. දැන් සායින් වහන්සේගේ නිදහස තිබුණාම මහසේට එක නිදහසේ දේශනා කිරීමේ හැකියාව තියෙනවා. දැන් මම මොනව කරන්නේ? මම බ්‍රේක් ගහන්නේ. මගේ කටේ මොකද බ්‍රේක් ලයිනර් හයි කරලා තියෙනවා. එන දේ කිව්වා. සත්‍ය නම් ඒක කිව්වා. ඉතින් මොනව වුණාද? ඒක ඇතුළ ලෝභ දේශ මොහ නැහැ. එච්චරයි. කටට බ්‍රේක් හයි කරලා නැහැ. මොකටද ඒක අහයි යන්නේ? ඒ නිසා සත්‍යවාදී මිනිස්සුන්ගේ කටට බ්‍රේක් නැහැ. ඔය බ්‍රේක් ගහලා කතා කරන කට්ටිය ඉන්නව නේද? හිතේ එකක් කටේ එකක් තියෙන. අපිට හොයාගන්න පුළුවන් නිකන් බ්‍රේක් ගහලා කතා කරන කට්ටිය. බ්‍රේක් එක කටේ ෆුල් බ්‍රේක්. ඒ කියන්නේ හරි පරිස්සමෙන් කට. අට පීදම දම වහගෙන කතා කරන සමානලාට. කට පීදම දම කතා කරනවා නම් බොරු කියන්නේ. වඩා වෙලාවට කට වාගෙන කතා කරනවා නම් ඒකෙන් අදහස් කරන්නේ අදහසක් හංගගෙන එකක් හංගගෙන එකක් කියන්න උත්සාහ කරනවා කියලා. ඔය අංග ලක්ෂණ විද්‍යාවේ පොඩි පොඩි ලක්ෂණක් කියලා දෙන්නම් ඔය අතර. බොරු කැස්සක් කියනවනේ. දැන් අද නම් මට කැස්ස නෑ. අනේ නිතරම කැස්සක් කියනවනේ. ඒත් බොරු කියන්නේ. එනවා නේද? දැන් හොඳට බොරු කියලා ඉවරයි. ඇත්තටම කැස්ස එම්බිරිසාව හැදුනහම කැස්ස එනවා. ඒ බොරු කියනවට නෙමෙයි, ඒ කැස්ස නිසා. නැත්තම් කයින් වාරයක් ගන්න බොරු කියනවා කියලා හිතුවොත් එහෙම තියෙනවා. එක හාමුදුරු කෙනෙක් ඉන්නවා, ඒ බණ භාවනාවක් උගන්වන සායනාංශ කෙනෙකුට පුදුම කැස්සක්, සනීප වෙන්නේ නැති කැස්සක්. මං ගියා බලන්න මොකද්ද කියන්න කියලා බලන්නත් එක්ක. මේ හාමුදුරුව නිකම් පටලවා ගත්ත බොරු වගේ කියා කියෝ 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 ඉන්නවා. සත්‍යයක් නෙමෙයි නිකන් මිනිස්සු අන්දන දේවල් දෙයක් ටිකක් කියනවා. ඉතින් කැස්ස එනවා හොගාලා. සනීප වෙන්නේ නැති කැස්සක්. ඉතින් බොරු කියනකම් කැස්ස සනීප වෙන්නේ නැහැ. මට එන්න කලින් මම වතුර එකක් බෙවුවා. ඒක එනිසා පින්නතුන් සමහර අයට නිවන් දැකීමේ හරීම උමනාව තියෙනවා.
මට පින්නතුනේ මේ මට වඩා උස මහා ගල්ගෙඩියක් එක මෙහෙම පෙරලන්න බෑනේ. ඒ ගල්ගෙඩිය යම් ප්‍රමාණයකට කඩලා බිඳලා බිඳලා එයා අඩු කරගත්තොත් මේ පොඩි මගේ දෑතින් ඔසවල විසි කරන්න පුළුවන් ගල්ගෙඩියක් බවට පත් වුණොත් එහෙම මට පුළුවන් ඒක අයින් කරන්න. ඒ වගේම බොහෝම ඈත මේ රටේ කෙළවරේ ඉන්න මිනිස්සුෙකුට මට අත දිගු කරන්න බෑනේ මෙයාට එන්න කියලා. මට අද දිගු කරන්න පුළුවන් පඩියක් නගින්න අපහසු තත්වයක ඉන්නවනම් මේ මේ පන්සල ඉස්සරහට ඇවිල්ලා මේ පඩිය ළඟ හිටියොත් ගොඩ වෙන්න කියලා. ආන් ඒ වගේ ඔබට ආයුතු ගමනක් තියෙනවා, සුසුකන් සපුරා ගන්න උවමනා ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට ඔබ සුසුකන් සපුරාගෙන ශක්ති සම්පන්න වෙලා පිවිසියොත් අනිවාර්යයෙන්ම ඉතුරු ටික සුද්ධ පවිත්‍ර කරලා නිදහස් කළම දෘෂ්ටි විසුද්ධියක් ඇති කරලා සෝධනයක් ඇති කරලා දාලා නිදහස් කරලා දාලා දිට්ඨිංච අනුපගම්ම සීලවා කියපු අර දෘෂ්ටි නොමැති සීලයෙන් සිල්වත් කරලා පූර්ණත්වයට පත් කරන්න පුළුවන්. ඒ නිසා ජීවිතයේ තියෙන ලොකුම සීලය නොකැඩෙන නොබිඳෙන සීලය තමයි දෘෂ්ටි නොමැති සීලය. ඒ ලෝකයේ ඉන්න බෞද්ධයෝ, මුස්ලිම්, කතෝලික, හින්දු, ජෛන ඔය ඔක්කොටම තියෙන මහා දුස්සීලකම තමයි මොකද්ද? දෘෂ්ටි. බෞද්ධයොත් හරි දෘෂ්ටිධාරී, අනිත් ආගමිකයෝ ඒ ආගමෙන් දෘෂ්ටිධාරී, අනිත් අනිත් ආගමිකයොත් ආගම් 7-800ම දෘෂ්ටිධාරීන් වලින් දෘෂ්ටිගතයි. දෘෂ්ටියක් සැම විටම දෘෂ්ටියකට ප්‍රතිවිරෝධතාවයක් හමු වෙනවද නැද්ද? හසු වෙනවා. එතකොට ප්‍රතිවිරෝධතාවයත් එක්ක යා නොගැටි ඉන්නවද නැද්ද? ගැටෙනවා. සහනේ නැහැ. දෘෂ්ටි නැති කෙනාට දෙයියෝ ඉන්නවද? ඔව් ඉන්නවා. බ්‍රහ්මයා ඉන්නවද? ඔව් ඉන්නවා. පිළිගන්නවද? ඔව් පිළිගන්නවා. ඒ මොකද? ඔයාගෙන් ගුටි කන්න බැරි නිසා. ඈ ආ සක්‍ර දෙයියෝ ඉන්නවද? ඔව් ඉන්නවා. කොහෙද ඉන්නේ? මන් දන්නේ. එයා ඉන්නේ දිව්‍ය ලෝකේ සදෙව් ලෝකට අධිපතිනේ. ආ ඒකනේ. පිළිගන්නවද? ඔව් පිළිගන්නවා. ඇයි? ඔයා පිළි අරගෙන ඉන්නේ එකයි. දෙයියෝ මේක මැව්වද? ඔව් මැව්වා. එච්චරයි. දැන් මේ ධර්මය අවබෝධ කරගත්ත එක මහත්මෙක් ඔය මුස්ලිම් රටක ඉන්න ගමන් ඉතින් කිව්වලු මේ මොකද්ද යාගේ ආගම කියලා ඇහුවලු. මෙනියා කිව්වලු දෙයියෝ තමයි මේ ඔක්කොම කරන්න කිව්වලු. ආ නියම හොඳයි කියලා මිනිස්සු මෙනියට ජොබ් එකේ උසස් වීමකුත් දුන්නලු. මං කෝ ඔයා නියම බෞද්ධයා. ඇයි? දෘෂ්ටිගත මිනිස්සෙක් ඉස්සරහා නිකන් වලියක් ඇදගන්න එක, රණ්ඩුවක් දාගන්න එක නෙමෙයි ඥානවන්තකම කියලා කියන්නේ. ඒ මිනිස්යාගේ දෘෂ්ටිය මතම ඒ මිනිස්යාව සංසිඳවලා අපේ වැඩේත් ලස්සනට කරගෙන යන එකයි හපංකම කියන්නේ. මෙන්න මේකටයි නානා උපායේහි නරදම්මේ දමේසිච කියලා කියන්නේ. දැන් සමහර අය දෘෂ්ටි නැති කරන්න කියලා මිනිස්සු තරහ කරගන්න එකේ තේරුම නෑ. දෘෂ්ටි වල එක හැපිලා වැඩකුත් නෑ. මොකද මේ මිනිස්සයටවත් පාලනය කරන්න බැරි මට්ටමකින් තමයි මේ මිනිස්යාගේ දෘෂ්ටිය පවතින්නේ. ඒ නිසා දෘෂ්ටි වලට ගරු කරන්න ඕන. දැන් බලන්න දේශපාලඥය බලනකොට ඒක අතකින් හරි ෂෝක් එක ගොල්ලෝ. එහෙමකෝ. ඒක කපටිකමට කරන්නේ. ඕන ආගමක් ඉස්සරහා දන ගහන්න පුළුවන්. හැබැයි හුන් එක එක ආගමකත් පිළිගන්නේ නෑ. මොන පූජකයෙක්වත් සත පහකට ගණන් ගන්නෑ. බලයට එනකන් මාස 6ක් වඳිනවා. ඊට පස්සේ අවුරුදු 6ක් උන්ට වඳින්න ඕන අපි. උන් මාස 6ක් ජනතාවට වඳිනවා. ඊට පස්සේ ජනතාව උන්ට අවුරුදු 6ක් වඳිනවා. ඒව කපටි කමර ගන්න දේවල්. එනිසා දෘෂ්ටි නොමැති සීලය තමන්ට සාන්ත බව, ශාන්ත බව, සහනය
ගෙනල්ලා දෙනවා. තමන් දෘෂ්ටි නැති තැනක සිටියොත් තමන් දෘෂ්ටි නොමැති සහනය විඳමින් අන් අයට දෘෂ්ටි සංසිඳවා ගැනීම සඳහා අනුශාසනා කිරීමේ හැකියාව තියෙනවා. අඟුලිමාල කියන ඒ ඇඟිලි මාලයත් කඩුවත් දුනු ඊතලත් බිමින් තිබ්බා. ඒ කියන්නේ මොකද්ද? ඇඟිලි මාල කියන්නේ දෘෂ්ටි ටික. කඩු ඊතල කියලා කියන්නේ දෘෂ්ටි ටික. එයා බිමින් තැබලා බුදුන් වැඳා. ඔබත් දැන් ඔබේ දෘෂ්ටි ටික තමයි කඩුව වගේ අමෝරාගෙන ඉන්නේ. ඒ දෘෂ්ටි බිමින් තියන්න. ගතිය තමයි අඟුලි මාල කියන නමත් එක්ක ඒ මාලේ තියෙනකන් තමයි අඟුලි මාල වෙන්නේ. ඒ ගතියත් එක්ක තත්ත්වෙත් එක්ක තානාන්තරයේ බිමින් තියලා බුදුන් වදින්න. බලන්න දැනෙන සහනය, දැනෙන සුවය. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමුතෝ. පටි නිසග්ගෝ නිරෝධෝ නිබ්බාන. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.